ගල් කතා නායක
තුමනි ය හාඩ්ලි නී ටයිම් නෝ වී හැව් නෝ ටයිම් ටු වේස්ට් මයි ඩියර්
ගල් කතා නායක තුමනි අද දින කම්කරු අමාත්‍යාංශය හා මාගේ රාජ්‍ය අමාත්‍යාංශය පිළිබඳව විවාදයට සහභාගී වූ සියලුම ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතුමල්ලාට සියලු දෙනාට මගේ ස්තුතිය පළමුවෙන්ම පුද කරනවා. විශේෂයෙන්ම කම්කරු අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව අප විසින් මෙතෙක් ගෙන ඇති කරුණු සැකවින් දැක්වීමට මම කැමතියි. ඊට පස්සේ මම සභාගත කරන වේලාව මදි නිසා කරන ලද කරුණු විස්තරාත්මකව. අනිවාර්ය අධ්‍යාපන වයස 16ට සමගාමීව කම්කරු නීති වල සේවකයන් යෙදවීමේ අවම වයස 17 සිට 16 දක්වා වැඩි කිරීම, පෞද්ගලික අංශයේ සේවකයන් අවම වැටු රුපියල් 10,000 සිට 12,500 දක්වා වැඩි කිරීම, 2016-16 අංක 3 දරන ජාතික අවම වේතන පරිදි සංශෝධනය, සේවකේ සේවයේ නියුක්තව සිටියේදී මුහුණ දෙන හදිසි අනතුරුවලදී දැනටගෙන උපරිම වන්දි මුදල රුපියල් මිලියන දක්වා වැඩි කිරීම, කම්කරු විනිශ්චය සභාවලට සහ මහේස්ත්‍රාත් අධිකරණවලට කම්කරු නඩු විභාග කිරීම සඳහා සමගාමී අධිකරණ බලය ලබා දීම, විශේෂයෙන්ම දැනට EPF ETF නඩු 16,000ක් පමණ මහේස්ත්‍රාත් උසාවිවල ගොඩ ගැහිලා තියෙනවා. මේට පිළිමක් වශයෙන් දැනට නඩු අඩුවෙන් තියෙන කම්කරු විනිශ්චය සභාවලට මේ දීම සඳහා මේ විධිවිධාන පනත දැනට පාර්ලිමේන්තු ඉදිරියට ගෙනීමට අපි කටයුතු කරනවා. ඒ වගේම අර්ථසාධක අරමුදල සංශෝධනය සේවයට බැඳී නිශ්චිත කාලයක් තුළ සේවක අර්ථසාධක අරමුදල ලියාපදිංචි කිරීම සඳහා විශේෂ නියෝග සැකසීම, සමාජික දායක මුදල් බැරවීම සමාජික යාට ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් මගින් දෙනුම් දීම, සේවක අර්ථසාධක අරමුදලට ශ්‍රී ලංකාවේ දායක මුදල් ගෙවන දැනට විදේශ රටවල්වල ඉන්දියාවේ ඒ වගේ බංගලාදේශයේ මේ වගේ රටවල්ල අපේ ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් එහි EPF ETF වල දායක වෙනවා. ඒවා ලංකාවට නිදහස් කර ගැනීමට අවශ්‍ය නීති රීති හා ගිවිසුම් අත්සන් කිරීම. ඒ වගේම නීතිඥයන් නොවන නියෝජිතයන්ට කම්කරු විනිශ්චය සභා වල පෙනීමට බලය දීම, ඒ වගේම කම්කරු විනිශ්චය සභාවල් වලට කම්කරුවන්ට අදාළ ඒ නියෝග තීන්දුව බලාත්මක කිරීමේ බලය ලබා දීමට 1950 අංක 44 දන කාර්මික ආරවුල් පන්තට සංශෝධන, විෂමාචාර ක්‍රියාවක් හේතුවෙන් දැනට පෞද්ගලිකාංශයේ යම් කෙනෙක් විෂමාචාර ක්‍රියාවක් කරා නම් ඉන්ටර්ඩික් කළා, ඊට පස්සේ මාස ගාණක් මේ ඩොමෙස්ටික් ඉන්කුවාරි එක තියන්න නැතුව තියෙනවා. අපි එක මාස 6ක් තුළ අනිවාර්යයෙන්ම තැබිය යුතු බවට ඒ නීති සංශෝධන දැන් ගෙනෙනවා. ඒ වගේම කාන්තාවන් තරුණ තැනත්තන් හා ළමයින් සේවය යෙදවීමේ පනත යටතේ අන්තරාදායක රැකියා ලයිස්තු සංශෝධනය කිරීම, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ආයතන අනි කාන්තාවන් රාත්‍රී සේවයේදීම සැලසෙන පරිදි සාප්පුවා කාර්යාල පද සංශෝධනය කිරීම, වෘත්ති ආරක්ෂාව සෞඛ්‍ය සුබසාධය සම්බන්ධ නවපවත් හඳුන්වා දීම, ඒ වගේම කොවිඩ් අර්බුදින ඇස ඇතුණු තත්ත්වය සැලකිට ගැනීමෙන් කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලක් හෝ රක්ෂණයක් සකස් කිරීම. මෙවැනි දෙයක් අපේ රටේ නෑ. ඒ නිසා අපි අනාගතය ගැන කල්පනා කරලා අපි එවැනි රක්ෂණයක් අපි සකස් කළ යුතුයි. සේවක අර්ථසාධ කරපු දායක නොවන පාර්ශ්වයන් සඳහා දැනට ඔබතුමා දන්නවා රක්ෂණ නියෝජිතයින්ට ඒ අය දායක වෙන්නේ නෑ. දායකම නීතියක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට EPF ETF ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ සඳහා ක්‍රමවේදයක් අපි සැරසිය යුතුයි. ඒ වගේම පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැනවීම වයස 60 දක්වා ඉහළ දැන්වීම, පරිපාලක සභා නැවත ස්ථාපිත කිරීම. ඉතින් මෙන්න මේ කියන කාරණා පිළිබඳව අවශ්‍ය නීති රීති අපි දැන් සංශෝධනය කිරීමේ කටයුතු කරගෙන යනවා. එතකොට හොඳ නීති රාමුවක් ලැබෙනවා කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා. මෙය බොහෝ කල්පන ගිය දෙයක්, මීට කලින් කරන්න තිබුණේ, නමුත් ඒවා කෙරෙලා නැහැ. ඒ නිසා ඒවා පිළිබඳව අපි මේ කටයුතු කිරීමට දැන් අපි ආරම්භ කළා තියෙනවා. ඒ නිසා එන වර්ෂය තුලදී කම්කරු අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේ වර්ෂයක් හැටියට අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම අද දින විශේෂයෙන්ම රුපියල් 1000 පරිදි වැඩි කිරීම පිළිබඳ වතුකරේ මේ පිළිබඳව අපේ වතුකරේ නියෝජනය කරන සහ අනිකුත් මන්ත්‍රීතුමන්ලා කීප දෙනෙක්ම මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වා. මේ ඒ හිතන තරම් සරල නෑ. අපි මොන ක්‍රමවේදයක් පාවිච්චි කරනවද කියන කාරණය පිළිබඳව හාම්පුතුනුත් වතු සමාග ඒ වගේම වෘත්තීය සමිති එකතු කරගෙන සාමූහික ගිවිසුමකට යනවද, එහෙම නැත්නම් පරිපාලක සභාව යටතේ මේ මුදල වැඩි කරනවද, ඒවා ලවා දෙන්න බැරි වතු පිළිබඳව මොනවාද ගන්න තීරණය පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කළා. අපි ඒ සිහිනය සැබෑ කිරීමට අපි පුළුවන් තරම් උත්සාහ දරන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අපි දැනට අපි කාර්මික ආරාවුල් කොම්පල්සරි ආබිට්‍රේෂන් වලට අපි දාන ඒවා හුඟක් තියෙනවා. නමුත් ඒවා ඉතාමත්ම ප්‍රමාදයි. ඒ නිසා ඒ පිළිබඳව අපි ඒවා කෙටි කාලයක් තුළදී අහලා නිම කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි යොදන බව ප්‍රකාශ කරමින් කම්කරු අමාත්‍යාංශයේ පිළිබඳව අපේ ඒ ගන්නා කටයුතු පිළිබඳව මං මේ කියන ලේඛන ටික සභාගත කරනවා. එය හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඊළඟට අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ නියුක්ත කාර්යාංශයේ පිළිබඳව හරින් ප්‍රනාන්දු මහතා අපේ මන්ත්‍රීතුමා වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කරා. අපි දැනට විශේෂයෙන්ම ජපානය සමඟ ඇතිකර තියෙන ගිවිසුම ක්‍රියාත්මක කිරීම බැරි වුණා මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා. නමුත් දැන් අපි සාකච්ඡා ගණනාවක් පවත්වලා ඒ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ වගේම අපේ පරමාර්ථය අපි ස්කිල් ලේබරස්ලා කුසලතාව සංවර්ධනය වුණු එවැනි අය පිටරට යැවීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ජනාධිපතිතුමත් අපි ඔක්කොම එකතු වෙලා වෘත්තීය පුහුණු අමාත්‍ය සමග එකතු වෙලා දැන් ඒ වැඩ කටයුත්ත කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම අලවතු වල මන්ත්‍රීතුමා කිව්වා ශ්‍රමිකයන් වෙනුවෙන් අපි විශාල මුදලක් මම ඊට පෙර මේ පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. තානාපති කාර්යාල මගින් අපි ඒ වැඩ කටයුතු කරලා තියෙනවා. විදේශගත ශ්‍රමිකයන් 21,100කට පමණ සහන සැලසීම මුදල් යොදවලා තිබෙනවා. මේ වන විට ශ්‍රමිකයන් 21,800 ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඉතින් එතුමා හිතන්නේ මේ අහස්‍යාන 25ක් විතර යවල එකපාර එහෙම ගෙන්නන්න පුළුවන් කමක් නැහැ. අහස්‍යාන යැවීම පිළිබඳව එයා ස්පේස් ලබා ගැනීම පිළිබඳව ගෙනල්ලා එයා පෝට්ලි මේ අය ගොඩනැංවීම පිළිබඳව මෙහි ඇවිල ගොඩ බැසීම පිළිබඳ මේ කොවිඩ් ප්‍රශ්න නිසා සීමාවන් තියෙනවා. නමුත් අපි පුළුවන් තරන්දුරට AI ගැනීම සඳහා කටයුතු කරනවා. මේ ටිකට් ගන්න බැරුව ඉන්නවා කියලා අපිට කවුරුත් අපිට පැමිණි කරලා නැහැ. තියෙනවා නම් අපේ කාර්යාංශය මගින් ඒ කටයුතු ටික කරලා දෙනවා. ඒ වගේම තලතාතු කෝරල අපේ හිටපු ඇමතුමිය මේ පිළිබඳ යම් යම් අදහස් ප්‍රකාශ කරා. මම කියන්නට කැමති තානාපති කාර්යාලවල ඉන්න අය කැඳවීමට අපි තීන්දු කරේ මගේ තනි තීන්දුවක් මේ මමත් රාජ්‍ය ඇමතුමත් ඒ වගේම කාර්යාංශයත් ජනාධිපතිතුමත් අපි සමග පැවති ඒකාබද්ධ සාකච්ඡාවකදී කල්පනා මේ කතා කරා. ඒකට පාදකුණු කරුණු දෙකක් තිබ්බා. එකක් අපේ මූල්‍ය අර්බුදය. දැන් හුඟක් අය කියනවා අපිට හුඟක් සල්ලි තියෙනවා කියලා. කතානායකතුමනි 200,000 විතර පිටරට ගියාම අපිට ඒ යවන රුපියල් 17,500 ගන්න එකෙන් 70%ක් අපි දෙන්න ඕනේ ඒජන්ට්ට ආපහු. 30% යම්බෙන්නේ මේ මුදලින් තමයි අපි නඩත්තු වුණේ සහ ලැබෙන කොමිස් මුදල් වලින්. නමුත් 200,000 ගාන දැන් 50,000ට බැස්සයින් පස්සේ අපේ වැඩ කටයුතු සඳහා මුදල් නැහැ. ඉතින් විදේශ කටයුතු විදේශ තානාපති කාර්යාලවල ඉන්න නඩත්තු කිරීමට අවුරුද්දකට million 963ක් යවනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේ ගියපු අයගේ හුඟක් අයගේ ගුණාත්මක භාවයක් නැහැ. අපි සෞදි අරාබියාවට යවන කවුරුහරි කෙනෙක් එයාට අපි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දෙන්න ඕනේ. ඉතින් විශාල මුදල් ප්‍රමාණයක් යනවා. ඒ නිසා ජනාධිපතිතුමත් අපි සාකච්ඡා කළා කිව්වා මේ සඳහා අලුත් ක්‍රමවේදයක් අපි හදනවා. තරගකාරී විභාගයක් තියලා අපේ දේශපාලන ඉත්තන් යවන්නේ නැතුව අපේ හිටපු ඩ්‍රයිවර්ලයි සෙක්‍රටරිලයි මේ අය යවලා මේව තානාපතිකාර පුරවන්නේ නැතුව පාරදෘශ්‍ය භාවයෙන් යුක්ත උගත් උපාධිධාරී අපි අලුත් මාවතක් උපයෝගී කළ දෙනවා. හැබැයි ඔවුන් අනිවාර්යයෙන්ම මමගේ වෙලා ගන්න එපා.
එතකොට මෙතනින් ඉදිරියට මේ ඒ පුරප්පාඩු සඳහා නැවත යැවීමක් මේ වෙලාවේ සිද්ධ වෙන්නේ නැද්ද? ඒක
යවනවා නෑ දැනට කම්කරු
දෙපාර්තමේන්තුවේ කම්කරු ඉල්ල දහරි තමුනාසලගේ කට්ටියම යවන්න සූදානම් කළා තියෙනවා කියලා ආරංචියද?
නෑ නෑ එහෙම නෑ නෑ නම
අපේ නෑ අපි යවනවා
නෑ නම දෙනෙක් ඉන්නවා කම්කරු නිදහරින් ඒ වගේ විදේශ කටයුතු අමාත්‍යාංශය අපිට උදව් කරනවා. අපි මූල්‍ය අර්බුදයක පත් වෙලා තියෙන නිසා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ කටයුතු ආවරණය කරනවා. නමුත් ඉතාම පාරදෘශ්‍ය භාවයකින් යුතුව කාර්යාංශයටත් ඒකට ඉල්ලන්න පුළුවන්. ඒගොල්ලොත් ඒ විභාගයේ පාස් වෙලා ඒ නිපුණතාවය භාෂාවෙන් ගත්තයින් පස්සේ මං 25ක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා කාර්යාංශයට දෙන රැකියාවලි. දැන් ක්‍රියදුරු වගේ රැකියාවලට යවන්න පුළුවන් ඒ අයව. හැබැයි ඒගොල්ලොත් භාෂා ප්‍රවීණතාවය අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපි කියන්න ඕනේ. නැත්නම් අපිට පුළුවන් මේ තියෙන බිලියන 10ක් තියෙන එක ඇත්ත. දැන්ටම බිලියන 1ක් විතර එකෙන් ඇදලා තියෙන පඩි ගෙවන්න. මෙහෙම ගියොත් මාස 10කින් අපිට බිලියන 10 ඉවර කළා උඩ බලාගෙන ඉන්න පුළුවන් වෙයි කොවිඩ් ප්‍රශ්නේ දිගටම ගියොත් එහෙම. ඒ නිසා අපි ඉතාම අරපරෙෂමින් යුතුව මේ වැඩ කටයුතු ටික අපි ඉෂ්ට කරගෙන යන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අපි අලුතෙන් මේ ශ්‍රමිකයන් යවනවා වගේම දැන් ඊශ්‍රායලයේ සඳහා දැන් මේ මංගිත අපි අලවතුකල් මැතුම හැම මේ ඒජන්තවරුන් පිළිබඳ ලොකු ගුණ වර්ණාවක් කරා. මම නම් වර්ණා කරන්නේ මොකද සෞදි අරාබියට යන්න මාළඟ තියෙනවා. මම නම් මේ රංජන රාමනායක මහත්තයා වගේ හැම එකක්ම ටේප් රෙකෝඩ් කරගෙන නැහැ. නමුත් මම සාකච්ඡාවකදී රෙකෝඩ් කරගත්තා. ඒ අය කතා කරලා එයාගේ වට්ස්ඇප් වලින් ගිය කතාවක්. ඒ අය කියනවා සෞදි අරාබියාවට යන්න ලක්ෂ 10ක් ලැබෙනවා ඒජන්ගෙන් ගෘහග්‍රහිකාවක් යවන්න. හා ඉතින් ලක්ෂ 10 ලබාගෙන ඒක මඩි ගහගෙන ඉවර වෙලා මේ යන එක්කෙනාට ඒක කිසිම ප්‍රතිලාභයක් නැහැ. ඒක නීති විරෝධයි. ඒ වගේම දැන් රුමේනියාවට යන්න ඒ වගේම පෝලන්තයට යන්න ලක්ෂ 10ක් ඉල්ලනවා. ඒ වගේම ඊශ්‍රායලට යන ලක්ෂ 20ක් ඉල්ලනවා. ඉතින් එහෙම ගිහිල්ලා වැඩක් නැහැ. ඒ නිසා අපි දැන් කෙලිම රජයත් එක්ක ඒ ගිවිසුම් දැන් අපි ඊශ්‍රායල එක්ක අපි අස්සම් කරලා තියෙනවා. ඒ නිසා අපි දීර්ඝ කාලීනව මේ යන අයගේ ආරක්ෂාව ඒ වගේම ලක්ෂ 20ක් දීලා ඊශ්‍රායලට ගිහිල්ලා අතුකෝරල මැතිනියනි ගිහිල්ලා ආපහු මේ අය ණය වෙලා ණය තුරුස් වෙලා තුට්ටු දෙකක් අරගෙන මෙහෙට ඇවිල්ලා වැඩක් නැහැ. ඒ නිසා මම ඒ ක්‍රමේ නැති කරලා තියෙනවා. ඒක නිසා ඒජන්සි කාර්යොත් මා එක්ක විරුද්ධයි. බියුරෝ එකේ ඇත් සමහර අය මා එක්ක විරුද්ධයි. ඒකත් කියන්න ඕන. ඒ නිසා මට තමයි බලය තියෙන්නේ අධීක්ෂණය සහ නියාමනය. ඒ නිසා ඒ අධීක්ෂණය සහ නියාමනය පිළිබඳව මම ගත්ත වැඩපිළිවෙල රාශියක් දිනව වේලාව නැති නිසා මම ඒ වැඩපිළිවෙල සියල්ල අදාළ අමාත්‍යවරයා වශයෙන් රේකී අමාත්‍යාංශය මන් දුන්න ලද නියෝග හා ඒ අධීක්ෂණයට අදාළ කරුණු ටික මං සභාගත කරනවා. ගරු කතානායකතුමනි කැන්සර්ඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ විජිත හේරත්නතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා. එකක් තමයි මේ විගනාධිපතිතුමාගේ වාර්තාවේ සඳහන් කරපු මම අමාත්‍යවරයා වශයෙන් පත් වුණ හැටියම මම අභ්‍යන්තර විගණනාංශයෙන් මේ පිළිබඳව හෙව්වා. මිලියන 242ක් සම්පූර්ණයෙන්ම අවභාවිතා වෙලා තියෙනවා. ඒවා අපි වහන්න යන්නේ නැහැ. ඒ නිසා මං කිව්වා කොයි පීරියඩ් එකේදී වුණත් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්න. නමුත් මේකේ බලතල තියෙන්නේ අපේ කෝප් එකට. රාජ්‍ය ගිණුම්කාරක සභාව ඉදිරියේ මේක හැමදාම එනවා යනවා මේක ඉවරයක් නැහැ. ඒ නිසා කෝප් එකේ සමාජික මහතුන්ට මං ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව ඇමතිවරයා වශයෙන් මට ඇඟිලි ගහන්න පුළුවන් කමක් නැහැ. මේ වෙච්ච අවභාවිතා පිළිබඳව කෝප් එකේ සමාජික සභාපතිතුමත් හොඳින් පරීක්ෂා කරලා බලන්න ඒ අනාගතයේදී හරි මේ බියුරෝ එක හදාගන්න අපිට පුළුවන් වෙයි. ඒ වගේම එතුමා අපේ තවත් ප්‍රශ්නයක් මතු කළා විජිත හේරත්මැතිතුමා. ඒ තමයි අර අපේ බියුරෝ එකට වයිස් චාර්මන් කෙනෙක් පත් කරලා තියෙනවා කියලා නීති විරෝධීව. ඒක ඇත්ත. මේක දැනගත් හැටියෙම මගේ ලේකම්තුමා මේ පිළිබඳව අවධානය යොමු කළා. අපේ කාර්යාංශයේ සභාපතිතුමාට ලියුමක් යවුවා මේක නීති විරෝධී, එවැනි පෝස්ට් එකක් නෑ, ඒක නිසා එහෙම කරන්න පුළුවන් කමක් නෑ, මේක අල්ලස් පනත යටතේ චෝදනාවට ලක්විය යුතු දෙයක්. මොකද මට මතකයි අපේ වෙල්ගම් ඇමතුමාට එවැනි චෝදනාවක් ලක්ුණා උපසභාපති කෙනෙක් පනතේ නැතුව පත් කරා කියලා. මේක අපි එතුමාට දැන්වා. ඒ අනුව එතුමා මෙයාව ඉවත් කරා. දැන් ඒක ඉවත් කළා ඉවරයි. නමුත් නැවතත් එතුමා වෙනත් ආකාරයකින් යම් යම් දීමනා සහ දේවල් ලබා ගන්නකොට ඒ පිළිබඳවත් අපි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් අරගෙන ඒකත් අපි දැන්ට නියෝගයක් යවලා තියෙනවා. එවැනි නීති විරෝධී වැඩ සර්කියුලට විරුද්ධව වැඩ කරන්න එපා කියලා. ඒ නිසා අපි මේවා නිවැරදි කරගෙන යන්නේ. මොකද අපිට එක දවසකින් මේ බියුරෝ එකේ තියෙන මේ තත්ත්වයන් නිවැරදි කරන්න බෑ. විශේෂයෙන්ම එයාපෝර්ට් එකට එයාපෝර්ට් එකේ වැටියන්න ඔක්කොම කැමති බියුරෝ එකේ. මොකද එතන තමයි මුදල් හම්බ කරන ස්ථානය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී බියුරෝ එකෙන් එයාපෝර්ට් එකට යන අය පිළිවෙලින් අලුත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. අන්කරප්ටඩ් කණ්ඩායමක්. ඒ නිසා ඒ පිළිබඳවත් අපි අපේ අවධානය යොමු කරලා තියෙනවා මේ බියුරෝ එක කොහොමද හදාගන්නේ කියලා. ඒ වගේම දැන්ට අපි සෑම ට්‍රේනින් සෙන්ටර් එකක මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා අපිට ට්‍රේනින් කරන්න හම්බුනේ නැහැ. දැන් ඒ ටික කරගෙන යනවා. දැනට පොරොත්තු ලේකනවල කොරියාවට යන්න කට්ටිය ඉන්නවා. අපි කොරියාව එක කතා කරා. කොරියාවෙන් ගුවන් යානයක එහෙන් 250ක් කෙනෙකුට කොරියාවෙන් අපිට යන්න දෙන්නේ 50කට නැත්තම් 60කට. අපිට 250ක් පටවලා යවන්න පුළුවන් වුණාට එයා අපිට ඉඩ දෙන්නේ නැහැ කතානායකතුමනි. ඒ නිසා අපි ඒ පිළිබඳවත් සාකච්ඡා කළා. ඒ අයවත් යවන්න තියෙනවා. අපි බලන්නේ අලුත් මාකට්ස් වලට යන්න, විශේෂයෙන්ම රුමේනියාව, ඒ වගේම පෝලන්තය, ඒ වගේම ජපානයේ විශාල ඉල්ලුමක් තියෙනවා. නමුත් අපි හොඳ ක්වොලිටි, ඒ කියන්නේ ගුණාත්මක විදිහට අපේ ශ්‍රමිකයන් පුහුණු කිරීම, භාෂා ඥානය, ඔවුන්ගේ හැසිරීම් රටාව, ඒ සංස්කෘතියට ගැළපෙන ආකාරයට ඇඩප්ටේෂන්, ඒවට අනුගත වීමට තියෙන ආකල්පයන් කියන මේ කාරණා හදන්න. නිකන් මේ ඉස්සර වගේ හවුස් මේඩ් කෙනෙක් පිටත් කරන වගේ ප්ලේන් එකට දාලා පිටත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගකීම අප වෙත තියෙනවා. ඒ නිසා අපි ඒ වගකීම ඉටු කිරීමට කටයුතු කරනවා. නමුත් කොවිඩ් අර්බුදය නිසා ඇත්ත වශයෙන්ම අපිට මූලිමේ වශයෙන් මේ බාධක වෙලා තියෙනවා. මොකද 2,02,000 විතර අවුරුද්දකට ගියායකින් ලැබුණු ආදායම මේ අවුරුද්දේ අපි අවුල්ලා තියෙන මේ උඩ 50,000 හරියටම ආදායම 4 to 1 බැහැලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආදායම කළමනාකරණය කිරීමේදී කාර්යාංශය, නමුත් අපි එක්කෙනෙක්වත් රැකියාවෙන් අස් කළා නැහැ. කොටෝම රැකියාවල් දීලා තියෙනවා. ඒ රැකියාවට පරිගෙවනවා. නමුත් අති කාලේ ඒ වගේ දේවල් අපි කපලා තියෙනවා. එහෙම නැතුව මේ ආයතනයක් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ බව ප්‍රකාශ කරමින් මේ මාගේ අමාත්‍යංශයේ අද ශිෂ්‍ය සාකච්ඡා කරන අවස්ථාවේදී මට සහාය දුන්න අපේ ලේකම්තුමාට, මහපාමැතිතුමාට, ඒ වගේ මගේ රාජ්‍ය ඇමතිතුමා ජයරත්න මැතිතුමාට, එතුමාගේ ලේකම් අරුණනායක මැතිතුමා ඇතුළු, ඒ වගේම අපේ බියුරෝ එකේ අපේ සභාපතිතුමා කමල් රත්නත්ති මැතිතුමා, ඒ වගේම ඇතුළු අනිකුත් සියලුම නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරමින්, විශේෂයෙන්ම විශාල විදේශ විනිමයක් අපට ලබා දෙන අංක 1 විදේශ රැකියා මේ අංශය වර්ධනය කිරීමෙන් තමයි අපිට ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. COVID-19 පිළිබඳ අර්බුද ඇති වුණත් ඒවා අභිබවා ගිහිල්ලා අපි කෙසේ හෝ මේ විදේශ රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කළා විශාල විදේශ විනිම ප්‍රමාණයක් ඉදිරියට ගෙනීම සඳහා අපි කැපවෙන බව ප්‍රකාශ කරමින් විවාදයට සහභාගී වූ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරන බොහොම ස්තුතියි.
Kim, you have 10 minutes, please cooperate.
Bismillah ar-Rahman ar-Rahim. Garu Kathanayakathumani, මේ රටේ යුක්තිය සාධාරණත්වයේ පිළිබඳව වගකීම් දරන වැදගත් අමාත්‍යාංශයක් වන අධිකරණ අමාත්‍යාංශය පිළිබඳව වරක්කේ අමාත්‍යාංශය දරු කෙනෙක් හැටියට මම වචන ස්වල්පයක් කතා කිරීමට අදහස් කළත් මම මේ අමාත්‍යාංශයට අදාළව නොයෙකුත් කරුණු කාරණා තිබුණත් විශේෂයෙන්ම අද සීබි රත්නායක අමාත්‍යතුමත් අපගේ විමල වීර දිසානායක අමාත්‍යතුමත් පැමිණ සිටින්නේ අද කල්තැබීමේ විවාදයක් කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා හරහා යෝජනාවෙන් තිබුණා. නමුත් ඒ කාරණාව පිළිබඳව ඒක අධිකරණ අමාත්‍යාංශයටත් අදාළ කාරණාවක් බැවින් මම මේ අමාත්‍යවරුන් දෙදෙනා ඉන්න අවස්ථාවදී මේක මතු කරන්නට අදහස් කරනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි විශාල උද්ඝෝෂණයක් ළඟදී පැවැත්තුණා. ඇත්තටම නූතන උද්ඝෝෂණයක්. මීට පෙර අපි නොදැකපු උද්ඝෝෂණයක් දැක්කා. මීහරක් ටිකක් දාස් ගණන් මීහරක් පාරට බස්සලා තබාල කියන ගම්මානේ තමන්ගේ ගොවිපල අහිමි වුණු තමන්ගේ හරක් පට්ටි අහිමි වුණු පවුල් 32ක පිරිසක් ගම්වාසීන් එකතු වෙලා විශාල උද්ඝෝෂණයක් කරා. අපි විමල විද්‍ය දිසානායක මැතිතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේ රොෂාන් රණසිංහ මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ ජනතාවගේ දුක් ගැනවිලි හරියට හඳුනා ගැනීම පිළිබඳව. නමුත් එදා මොකද සිදු වුනේ? එදා ඔබතුමන්ලාගේ අමාත්‍යාංශය ඒ වෛශීෂ්‍ය විවාද වෙන දවසේ පිරිසක් එකතු වෙලා ගම්වාසීන් ඒ වගේම ආගමික නායකයන් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා කීප නමකුත් එකතුව ගිහිල්ලා ඒ ගවපට්ටි ටික විනාශ කරලා දැම්මා. කඩා දමලා සම්පූර්ණයෙන්ම ගිනි තබලා ඒ ගවයන් ඒ මීහරක් එලවල දැම්මා. ඒ උඩ තමයි ඒ ප්‍රකෝපයට පත් වුණු ජනතාව පාරට බැහැලා මීහරක් පාරට ගෙනවිත් පාර අවහිර කරමින් විශාල උද්ඝෝෂණයක යෙදුණා. මේක විශාල අසාධාරණයක්. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරා පහක් තමන්ගේ මේ සින්නවිල් පට්ටි සින්නවිල් තිඩල් වේරෝඩ යාය කියන මේ ප්‍රදේශයේ තමන්ගේ හරක්ගාල පවත්වගෙන ගියපු මේ කට්ටියට සිදුවලා තියෙන විශාල අසාධාරණ. මොකද මේක මම පුද්ගලිව දන්නා කාරණයක්. ඒ ගම්මානයේ වසර 20ක් මගේ පියාණන් විදුහල්පති කෙනෙකුට හිටපු ඒ විද්‍යාලය ඉදිරිපිට තමයි මේ උද්ඝෝෂණය සිදු වුණේ. මම ඒ විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. මගේ කුඩා කාලේ ඒ පළාතට මං ගිහින් තියෙන විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව තමන්ගේ ඒ ගොවිතැන් කරපු ඒ ඉඩම්වල වාර්ෂිකව සිදු කරනවා සහල් මංගල්‍යයක්. ඒ සහල් මංගල්‍යයට මං ගිහින් තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශයේ ජනතාවට මේ තමන්ගේ ඉඩකඩන් සම්පූර්ණ විනාශ කරලා එලවල දාලා ඒ උඩ ඇතිවෙලා තියෙන මේ ඛේදනීය තත්ත්වය පිළිබඳව අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ ඉල්ලීම් කරනවා. 1984 වනජීවී ආරක්ෂක කලාපයක් හැටියට මේක ගැසට් කරලා තිබුණත් මේ එදා පටන් අද වෙනකන් මේ ගවපට්ටි ඒ පළාතේ තිබුණා කියන එකට හේතුව ඉන්පසු ආපු කොටි සංවිධානයේ උදුර උඩ පල්ලිතිරල් පංගුරාණ අලිජපුතාන වැනි ගම්මානවල මුස්ලිම් ජනතාව සෑහෙන දුරට බැටකෑවා. සිය ගණන් මිනිස්සු ඝාතනය වුණා. ඉතින් ඒ උඩ මේ ජනතාව ඒ තමන්ගේ ඒ හරක් පට්ටි අතහැරලා දාලා අනිත් ගම්වලට ඇවිල්ලා වාසය කළාට තමන්ගේ ඒ හරක් පට්ටි වෙලෙසම පවත්වාගෙන ගියා. ඒ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන අපි වනජීවී ආරක්ෂක කලාප කියලා අපි ඒක නිවේදනය කළාට ඒක ස්වභාවිකව තමන්ගේ ඌමනා විශේෂ තමන්ගේ එදිනෙදා දෛනික ජීවනෝපාය හැටියට පවත්වාගෙන යාපු මේ ජනතාවට යම් විකල්පයක් අවශ්‍යයි අමාත්‍යතුමනි. මේ පිළිබඳව ඔබතුමන්ලා හොඳට දන්න විශේෂයෙන්ම විමල වීර දිසානායක මැතිතුමාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. කින්ස් නෙල්සන් මැතිතුමත් මොකද මේ දෙපැක්ෂේම මන්ත්‍රීවරු රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා එකතුව අනිකුත් මන්ත්‍රීවරු හිටපු ජනාධිපතිතුම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මේ ගැන දන්නවා. ඒ වගේම අපේ නිපුණ මන්ත්‍රීතුමත් මේ ගැන දන්නවා. හැමතැනම මේ හොඳම දන්නා කාරණයක්. නමුත් මේ අසාධාරණ සිදුවලා තියෙනවා. මේකට සාධාරණත්ව ඉටුවිය යුතුයි. මේ පිළිබඳව දිසාපත්තුමා කියලා තියෙනවා, ඒ කණ්ඩකාඩු කියන ප්‍රදේශයට ගිහිල්ලා ඒ මහවැලි ප්‍රදේශයේ තමන්ට ඉඩකඩම් ලබා දෙනවායි කියලා පොරොන්දුවක් කියලා හෙට අනිද්දා ඒක කරනවායි කියලා කිව්වට ඒක ප්‍රායෝගික නැහැ අමාත්‍යවරුනි. මොකද ඒ විශාල 60ක්ම 40කට වඩා දුර ඈත ප්‍රදේශයක තියෙන ඒ ප්‍රදේශයේ මේ ජනතාවට කියලා මේක කරන්නත් බෑ. අනිත් එක අවට ගම්වාසීන් නැවත වාරයක් උද්ඝෝෂණය කරයි. ඒකයි වෙන්නේ. නමුත් Tamanට පාරම්පරිකව Taman කරගෙන ආපු මේ ඉඩකඩම් විශේෂයෙන්ම මේ දැන් අපි වනජීවී ආරක්ෂක කලාපයක් කියලා අපි ගැසට් කළාට ඒක ජනශූන්‍ය ප්‍රදේශයක් හැටියට පවත්වාගෙන යා යුතුයි කියලා කිසිම නීතියක් නැහැ. මොකද තමන් ස්වභාවය කරගෙන ගියපු ඒ වැඩ වනජීවීන් එක්ක ජීවත් වෙලා තමයි මේ ජනතාව තමන්ගේ දෛනික ආදායම දබාගත්තේ මෙතෙක්ක. තමන් මන් දැකලා තියෙන කිමුල්ල කාලා මැරෙන මිනිස්සු, මන් දැකලා සර්පය කාලා මැරෙන මිනිස්සු, මන් දැකලා තියෙනවා මේ නොයෙකුත් ආකාරයේ මොකද නැන කිමුල්ලා. ඉතින් නම් මම කියන්නේ මේක ඇත්තටම වේදනාවට කාරණාවක්. මොකද මම මේ ජනතාවගේ හදගැස්ම හොඳටම දන්නා කෙනෙක්, මේ ගමේ ජීවත් වුණු කෙනෙක් හැටියට මේ කාරණාව පිළිබඳව ඔබතුමන්ලගේ අවධානය යොමු කරනවා. කරුණා කරලා මේකට විකල්පයක් ලබා දෙන්න. අනිවාර්යයෙන්ම මේ නීතියට අතට ගන්නා මේ බාහිර පිරිස් විශේෂයෙන්ම ආගමික නායකයෝ ගිහිල්ලා ගෞරවනීය භික්ෂූන් වහන්සේලා කීප නමකුත් එකතු වෙලා පරිසර සුරකීමේ ව්‍යාපාරයක් කියන නාමයෙන් ගිහිල්ලා ජාතිවාදීව යම් යම් දේවල් කරනවා කියන එක පිළිබඳව මම ඉතාම කනගාටු වෙනවා. මේක අනිවාර්යයෙන්ම මේකේ යුක්තිය ඉටුවේ යුතුයි. අධිකරණ අමාත්‍යතුමාගේ මේ වැශීෂී මේ කාරණාවයි කියන ගමන් මම දීර්ඝ කාලයක් නැති බැවින් මම විශේෂයෙන්ම තව කාරණාව පිළිබඳව මේ කියා සිටිය යුතුයි. Honorable Minister, I know you, I am not expecting you to reply to this matter, but then this is a matter regarding which the we are quite aware that you are taking whatever steps possible to get this matter resolved, and you are it's a issue regarding which you have you are privy to so many matters that is happening within the government. And you have in fact discussed with several other MPs as well to resolve this issue, particularly this cremation only policy of this government is a matter regarding which I have we have
you have just 2 minutes more
continuously been bringing the government's attention trying to resolve this. I saw the Honorable Prime Minister's office too has released a statement, but we absolutely are now losing faith since this issue is not getting resolved. The community is now getting ahead with a civic resistance program of refusing to accept the dead bodies. Now this is a very traumatic situation for the entire community, but trauma aside, but this is going to have serious implications for the country internationally. It's going to have serious implications for generations to come. Therefore, I am pleading with the government that you must revise this policy. Now, I can read from the from Mr. Honorable Tissa Vitharana. He is a renowned virologist. Now, what he is not a normal virologist. He is a specialist in the field of bacteriology and virology, PhD in virology from the University of London, and he has served as the director of the Medical Research Institute. He headed the MRI's virology department, consultant virologist at the Edinburgh City Hospital Regional Virus Laboratory, and he has been a deputy director of Victoria Infectious Diseases Reference Laboratory in Melbourne. Now, such an important personality, what does he say? He says, "We have experts in the field, but none of them has been called for discussions. On the other hand, this is a virus, but as far as I know, there were no virologists in the committees that were set up. When you are trained in a particular discipline, you get to know all aspects of it and be able to adapt to suit the problem. We should have made use of the trained personnel we have, but the idea that it should be done by people with connections
is the kind of thinking we have.
What does he say? Your own member of the government, one of senior virologists saying, who are these so-called specialists you have in this committee? People who are denying what is scientifically correct and what is scientifically accepted all over the world are living in cuckoo's world, in cuckoo's land. And they are prescribing solutions for which is hurting the sentiments of one community in this country. For God's sake, I'm pleading with you, because this is a very serious matter. This out of sheer outrage, it's total contempt. The people are looking at the actions of the government in this case. Honorable Speaker, just one more minute. I'm concluding. Now, this will not be forgotten for generations. And this is creating a serious impact in the minds of the young people, young Muslims. They will get radicalized out of this terrible trauma they are suffering. For God's sake, I'm pleading with you, please revise this. At least change this damn committee. If these committees, who are these scientists? How can they call themselves scientists? Who are the epidemiologists you have in this committee? There is Pabag, there have been the epidemiologist called Dr. Pabha Palihavadana. She says burial is possible. And there is also another senior epidemiologist, Dr. Nihal Abhesingh. The other day talked with Chamudita program. Very clearly says, you see, burial as an option is not objectionable, and that is accepted by the WHO, and that is correct. And with all these epidemiologists and virologists being outside the committee, there are some pseudo-scientists who have been appointed by this government who are holding the entire Muslim community ransom and are making them suffer. Therefore, in the name of this country's unity and communal harmony, I'm pleading, please, for God's sake, do this. And in the meantime, I must say some of our members have been inveigled to vote with you on the 20th Amendment. I hope they will not bring them to shame by again going on voting with the government when the entire community is in such distrust and they are outraged, and this will be a disgraceful act if they continue to do so.
Thank
until
you,
this matter
member.
Is resolved. Therefore, I plead once again that this matter should be once and for all resolved by replacing this committee if they are refusing to comply with it. Because there are so many experts who are saying this openly. When those experts in the government side, including your own member, Professor Tissavitarana, very clearly is saying that they have all been sidelined.
Thank you.
And therefore, once again, pleading with the government to revise this cremation-only policy without any delay and to bring at least some solace to the suffering Muslim community. Thank you.
Honorable Mujibur Rahman.
Stuti Garu, Gatayana Ayakatumani. Visheshenma, the Adhikarna Amatyanshayat, Evagema Kamkaru Amatyanshayat, Shirshi Kharak Sabha Avastavidi Katakirimata, අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු කථානායකතුමනි, අපේ නිමල් සිල්පාල ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා කරුණු රාශියක් අපිට එතුමාගේ අමාත්‍යාංශය ඉදිරි කටයුතු ගැන එතුමා පැහැදිලි කිරීමක් කළා. එගාම විශාල කරුණු දැක්වීමක් කළා මේ විවාදෙදී. ගරු සභාපතිතුමනි, හෙට ජාත්‍යන්තර මානව හිමිකම් දිනය එදිලා තියෙන දවස තමයි දෙසැම්බර් 10 වෙනිදා හෙට. ඒ දිනය මේ ලෝකේම මානව හිමිකම් දිනය සමරන දවසක්. දැන් අපි මේ අධිකරණ විවාදයේදී අපිට දැක්ක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල උත්සාහයක් දරුවා. අධිකරණය දේශපාලනය වෙලා නැහැ. මේ තියෙන කොමිෂන් සභාවල් නැත්නම් මේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන අධිකරණයේ දේශපාලන හස්තයක්වත් ඒක දේශපාලනයට ලක් වෙලාවත් නැහැ කියන එක. ගරු සභාපතිතුමනි, අද මේ කථානායකතුමනි, විශේෂයෙන්ම අපි දැක්ක පාර්ලිමේන්තුවේ පෞගියදා පාර්ලිමේන්තු කමිටුවට 20 වෙනි සංශෝධනය හරහා පත්වෙච්ච කමිටුවට කොමිෂන් සභාවලට නම්පත් කරා. ඒකෙදි මානව හිමිකම් කොමිෂන් සභාවට අයත් සමාජිකයන්ගේ නමුත් රජයේ විසින් ජනාධිපතිතුමා ඒ කමිටුවට එවලා ඒ පාර්ලිමේන්තු කමිටුවේ ඒ අනුමැතිය ලබා දීලා තිබෙනවා. ගරු සභාපති කථානායකතුමනි, අපි දන්නවා මානව හිමිකම් කොමිසම් සභාව කියලා කියන්නේ 1997 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ජනාධිපතිවරිය එතුමිය ඉන්නකොට තමයි මේ මානව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පටන් ගත්තේ. විශේෂයෙන්ම මේ මානව හිමිකම් කොමිසමේ විශාල කාර්යභාරයක් කරනවා. ඒක තමයි මේ රටේ ඉන්න අහිංසක ජනතාවට අධිකරණයට යන්න විශාල මුදලක් වියදම් කරන්න බැරි ශේෂ්ඨාධිකරණයට යන්න මුදලක් වේදම් කරන්න බැරි, අභියාචනා අධිකරණයට යන්න මුදලක් වේදම් කරන්න බැරි, ඒ වගේම අනිකුත් අධිකරණ කටයුතු වලට මුදල් වේදම් කරන්න බැරි වුණාම ගිහිල්ලා පැමිණිල්ල දාන්නේ ඔවුන්ට යම් නීතිමය ගැටලු, එහෙම නැත්නම් ඔවුන්ට පත් වෙන අසාධාරණයන්ට විරුද්ධව ඒ පැමිණිලි දාන තැන තමයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියලා කියන්නේ. ඒතකොට අද අපි මේ පෞගියදා අපේ රජයේ යටතේ අපේ යහපාලන ආණ්ඩු කාලේ අවුරුදු 3කට මේ මානව හිමිකම් කොමිසමේ පත්වීම අපි ලබා දීලා තිබෙනවා. එතකොට මේ පත්වීම යනවා ලබන අවුරුද්දේ 2021 10 මාසයේ 21 වෙනිදා වෙනකන් ඒ පත්වීම බලංගුභාවයේ තිබෙනවා. එහෙම බලංගුභාවයේ තිබෙද්දී තමයි ජනාධිපතිතුමා මේ මානව හිමිකම් කොමිෂන් සභාවට සමාජිකයන් පත් කරන්නේ. මම කියන්න කැමතියි අපේ ආණ්ඩු කාලේ ඒ කොමිසමට පත්වීම ඒවා ලැබුවා, විශේෂයෙන්ම ඒකේ සභාපතිනිය හැටියට ආචාර්ය දීපිකා උඩුගම මැතිණිය. එතුණි මෙයා මානව හිමිකම් පිළිබඳව උපාධියක් ගත්ත කාන්තාවක්. එතුමිය තමයි මානව හිමිකම් සංවිධානයේ කොමිසමේ සභාපතිනිය හැටියට අද කටයුතු කරන්නේ. ඊළඟට ගස්සාලි හුසෙන් නීතිඥතුමා, එතුමා ස්ටේට් කවුන්සිලර් කෙනෙක් හැටියටත් එතුමා වැඩ කරලා තිබෙනවා. ඊළඟට අපි දන්නවා ඩොක්ටර් කොල්ලිනාද සිල්වා මැතිතුමාගේ මිනිබිරිය රමණී මුත්තේට්ටුව ගම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සරත් මුත්තේට්ටුව ගම ඒ හිටපු මන්ත්‍රීතුමාගේ දියණිය. ඊළඟට අම්බිකා සකුල්ලනාද එතුමියත් නීතිඥවරයෙක්. මේක තමයි මානව හිමිකම් කොමිසමේ අද තියෙන සංයුතිය. ඒ සංයුතිය තුළ තමයි පෞගේ කාලේ මානව හිමිකම් ඒ කොමිසමට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් ඒ හයිය ලැබුණේ. දැන් මම මේ කිව්ව නම් එකක්වත් දේශපාලනයකත් එක්ක ගෑවිච්ච නම් නෙමෙයි. මේ කවුරුවත් දේශපාලනය කරපු උදවියවත් නෙමෙයි. ඡන්දයක් ඉල්ලලවත් එහෙම නැත්නම් අපේ ආණ්ඩු කාලේ තනතුරු ලබා ගත්තවත් එහෙම උදවිය නෙමෙයි. මේගොල්ල සියලු දෙනාම මානව හිමිකම් ගැන හොඳට අවබෝධයක් තියෙන ඒ මානව හිමිකම් ගැන දන්න උදවිය තමයි මේ පෞගිය කාලේ අපි පත් කරේ. ඒත් මේ ජනාධිපතිතුමා එවල තියෙනවා නම් කීපයක්. ජනාධිපතිතුමා එවල තියෙනවා ඒකේ සභාපතිතුමා හැටියට ජගත් බාලසූරිය මැතිතුමා, විජිත නානයක්කාර, අනුෂ ෂණ්මුගදාසන්, නිමල් කරුණාසිරි, හරිෂ නවරත්න. දැන් අපි මේ සභාපතිතුමා හැටියට පත් කරපු ජගත් බාලසූරිය මැතිතුමා ඔබතුමා දන්නවා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ එතුමා සංවිධායකවරයෙක් වෙලා හිටියා. එතුමා ආණ්ඩුකාරයෙක් වෙලා හිටියා පත්වීම උඩ. එතුමාගේ පුතා මේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිවරයෙක් වෙලා ඉන්නවා. එතුමාගේ නෝනා ආණ්ඩුකාරියක් හැටියට මේ පෞගිය කාලේ වැඩ කළා. එතකොට එහෙම දේශපාලන පසුබිමක් තියෙන, එහෙම දේශපාලන පක්ෂයක් එක්ක වැඩ කරපු එතුමාව පත් කරනවා මානව හිමිකම් සභාවේ කොමිෂන් සභාවේ සභාපතිතුමා හැටියට. මොකද්ද මේ යන්නේ? මොකද්ද බලාපොරොත්තු වෙන සාධාරණත්වය? එතකොට එතනට එන පැමිණිලි ගැන එතුමාට දේශපාලනයෙන් තොරව වැඩ කරන්න පුළුවන් හයියක් එතුමාට ලැබෙනවද? එහෙම බෑ. මොකද එතුමා මේ ආණ්ඩුවත් එක්ක බද්ධ වෙලා ඉන්නවා. පුතා ඉන්නවා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිවරයා. එතුමා කාලයක් තිස්සේ පොදුජන පෙරමුණේ සංවිධායකවරයෙක් වෙලා හිටියා. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලා හිටියා. ආණ්ඩුකාරයවරයෙක් වෙලා හිටියා. එතුමාගේ නෝනා ආණ්ඩුකාරවරියක් වෙලා හිටියා. එහෙම දේශපාලන පසුබිමක් තියෙන පුද්ගලයෙක්ව ගෙනල්ලා මානව හිමිකම් සභාවේ සභාපතිතුමා හැටියට පත් කරලා තියෙනවා. එතුමාව යෝජනා කරලා අද ඒ නම පාර්ලිමේන්තුව කමිටුව විසින් නිර්දේශ කරලා අනුමත කරලා යවලා තිබෙනවා. එතකොට අද අපි මෙතන කතා කරනවා දේශපාලනීකරණය වෙලා නැහැයි කියලා. අධිකරණයේ දේශපාලනයක වෙලා නැහැයි කියලා අපි තමුන්නාන්සලා මෙතන වාද විවාද කළා. එතකොට අද මේ මානව හිමිකම් සභාවේ කොමිෂන් සභාවේ පත්වීම ගැන ඒක ගැන තමුන්නාන්සලාට කියන්න පුළුවන්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දේශපාලනීකරණය වෙලා නැහැයි කියන එක ඒ සාධිකය දෙන්න පුළුවන්ද? ඒ සාධිකය දෙන්න බෑ. ඇයි? අද ඒකට පත් වෙලා ඉන්න සභාපතිතුමාම තමුන්නාන්සලාත් එක්ක දේශපාලනය කරලා ආණ්ඩුවල ඇමතිකම් දූර දරලා නොයෙකුත් තනතුරු දරලා දේශපාලන තනතුරු දරලා තමයි එතුමා එතනට ඇවිල්ලා තියෙන්නේ. එවනම් අපිට මේ රටේ මානව හිමිකම් කොමිසම් සභාව ස්වාධීනව වැඩ කරයි කියලා මොකද තියෙන වගකී, මොකද තියෙන අපිට තියෙන ඒකේ තියෙන බලාපොරොත්තුව, ඒක ස්වාධීනව වැඩ කරයි කියලා ඒකේ මොකද තියෙන පරිසරය, එහෙම හිතන්න බෑ. ඒ හින්දා අපි ගරු කතානායකතුමනි කියන්න කැමති තමුන්නාන්සලා කොයිතරම් නැහැයි කියලා කිව්වත් අධිකරණයේ දේශපාලනය කරන කරා වගේම තමයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමත් අද දේශපාලනය කරන්නේ වෙලා තිබෙනවා. මේක තමයි ඇත්ත, මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය පිළිගන්න ඕනේ. අපිට කියන්න බෑ මේක යථාර්ථය නෙමෙයි කියලා. අදේ පත්වීම උඩ අපිට පැහැදිලිව පේනවා ගරු කථානායකතුමනි. ඒ වගේම තමයි මම තව එකක් කියන්න කැමති මේකේ සංයුතිය ගැන. විශේෂයෙන්ම මානව හිමිකම් කොමිසම් සභාවේ ඇක්ට් එකේ තිබෙනවා. ඒ ඇක්ට් එකේ තිබෙනවා පනතේ තිබෙනවා පත්වීම් ලබා දෙමේදී තුනේ තුන ඒකේ තිබෙනවා විශේෂයෙන්ම In making a recommendation under Subsection 2, the Constitution Council and the Prime Minister shall have the regard to necessity of the minorities being represented of the Commission. The make a sangyuti edi, Muslim jati ke niyojanayak me sangyuti edi labadhi lana. Make a khawada akwad anu hate indang, me Chandrika Bandar naayka metini eka kaale atikarpu me mano himikam Commission sabha ve sangyuti anu hate indang, adha venakang e sangyuti edi buna. නමුත් අද ඒ සංයුතිය වෙනස් කරලා තිබෙනවා. එහෙනම් අපි කියන අධිකරණ ඇමතුමාට මේකට වෙන මේකට මැදිහත් වෙලා මේ සාධාරණත්වය මේකට ඉෂ්ට කරන්න. මොකද ඒකේ සංයුතිය තියෙනවා ඒකේ අනිවාර්යෙන්ම ඒ මානව හිමිකම් පනතේ තියෙනවා. මේ සංයුතිය තියෙන්න ඕනේ. මේ රටේ ජනවර්ගවලට ඒ නියෝජිතත්වය දෙන්න ඕනේ කියන ඒ පනතේ තුන්වෙනි තුනේ තුන ඡේදයේ සඳහන් කරලා තිබෙනවා. නමුත් ඒක අද ජනාධිපතිතුමා උල්ලංඝනය කරලා තියෙනවා මානව හිමිකම් පනත පරිබාහිරව එතුමා අද පත්වීම් කරලා තිබෙනවා. ඊළඟට ගරු සභාපතිතුමනි මම එන්නම් වැලිකඩ බන්ධනාගාරය ගැන. විශේෂයෙන්ම අද මහර බන්ධනාගාරයේ සිදුවෙච්ච ඒ සිදුවීම ගැන. අපේ ඇමතුමා ඉන්නවා ඒ බන්ධනාගාර බාරව ඉන්න තරුණ ඇමතුමා. අපි එතුමාට සුබ පතනවා. එතුමාගේ රාජකාරිය හරියට එතුමාට කරගෙන යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. නමුත් එතුමාට අපි කියන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. එතුමා නොදන්න දේවල් තියෙනවා මේ බන්ධනාගාරේ මේ තියෙන කොරෝනා වෛරසය ඇති වෙච්ච කොහොමද කියලා.
ගරු සභාපතිතුමා විනාඩි 2යි ඔබතුමා තියෙන.
ගරු සභාපතිතුමනි මම විනාඩි 2යි. එතකොට ගරු සභාපති කථානායකතුමනි විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය මහර බන්ධනාගාරයට කොහොමද එන්නේ? තමුන්නාසේ දැනගන්න විශේෂයෙන්ම බැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 500ක් අරන් යනවා ජූනි මාසයෙන් පස්සෙන් ඇවන්ගාඩ් එකෙන් මේ තියෙන කම්කරු වැඩවල වලට යොදවන්න. ඒ ගිය උදවියට තමයි COVID-19 හැදිලා රයිට්.
ඔව් අමත්තුමා.
ඔව් මගේ වෙලාව.
500ක් ගෙනිච්චේ නැහැ 118ක් ගෙනිච්චා.
මොම හරි ගෙනිච්චා. ඔබ කියන තුමා කියන විදිහට 150ක් ගෙනිච්චයි කියලාම කියමුකෝ. අන්න ඒ 150 සතියේ දවස් 5ම පෞද්ගලික ආයතනවල කම්කරුවන් හැටියට වැඩ කරන්න ඇවන්ගාඩ් ආයතනය මේ බන්ධනාගාරයේ හිටපු රැඳවියන්ව අරගෙන ගියා. රැඳවියෝ නෙමෙයි ඔවුන් ඇවිල්ලා අච්චු කරපු උදවිය. අරගෙන ගිහිල්ලා දවසකට 480ක් රුපියල් 480ක් බන්ධනාගාරයට ගෙව්වා. ඇවන්ගාඩ් ආයතනය ගන්නවා රුපියල් 2500ක් විතර ගන්නවා එක කම්කරුවන්ගේ මෑන් පවර් ඒජන්සි එකෙන්. අරගෙන රුපියල් 480ක් ඒ කම්කරුවන් වෙනුවෙන් බන්ධනාගාරයට ගෙනල්ලා සතියකට දවස් 5ක් වැඩ අරගෙන ගෙනල්ලා දැම්මා. ඔයක විශේෂයෙන්ම බන්ධනාගාර ආඥා පනතටත් විරුද්ධ යෝග. බන්ධනාගාර ආඥා පනතට විරුද්ධව මේ වැඩ කළේ ගරු කථානායකතුමනි.
ඔව් එමෙතුමා.
ඇවන්ගාඩ් ප්‍රොජෙක්ට් එක තියන්නේ වටරැක. මහරෙන් කොහෙන්වත් ඒකට අරන් ගියේ නැහැ. ඒකට යන්නේ එහෙම. නෑ නෑ වැලිකඩෙන්වත් නෙවෙයි.
හරි. මට ලැබිච්ච ඔය ඇමතුමා මට ලැබිච්ච තොරතුරු අනුව වැලිකඩෙන් තමයි ගෙනියලා තියෙන්නේ. එතකොට ඒක ජූනි මාසේ විශේෂයෙන්ම COVID-19 දෙවැනි රැල්ලේදී ජූනි මාසේදී තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. මේ වැඩසටහන පටන් අරගෙන ඒ එළියට ගිය කම්කරුවන්ගෙන් තමයි වැලිකඩ බන්ධනාගාරයට COVID-19 එන්නේ. ඒ COVID-19 වැලිකඩ බන්ධනාගාරයට ආවම වැලිකඩ බන්ධනාගාරයේ හිටපු සිරකරුවෝ 100 ගානක් යවුණා මහර දැරිසේ. අන්න ඒ මහරට ගියාම තමයි මහර ඉන්න අනිත්
සිරකරුවන්ට
මේ හිඳ ගරු සභා කථානායකතුමනි අවසාන කරන්නම්. අද මේ තියෙන මේ ආණ්ඩුවේ මේ පත් කරපු කමිටුවේ වාර්තාවේ තිබෙනවා වෙඩි තියලා තියෙනවා. ඒ වෙඩි තිබීම පිළි අරගෙන තිබෙනවා. ඊළඟට අපේ ඇමතිතුමා ඊළඟට අනිකුත් උදවිය කතා කරා බන්ධනාගාරයේ ඒ කරපු ලියකියවලට අපරාධ ගැන ඒවට දඬුවම් දෙන්න ඕනේ කියලා. නමුත් කවුරුවත් කතා කරේ නැහැ මේ බන්ධනාගාර සිරකරුවන්ට කරපු අපරාධය වෙනුවෙන් ඔවුන්ව ඝාතනය කිරීම වෙනුවෙන් ඒ ඝාතනයට හවුල් වෙච්ච උදවියට දඬුවම් කරන එක ගැන කිව්වේ නැහැ කවුරුවත් කරු කථානායකතුමනි. ඒක කනගාටුයි. මේ රටේ මිනිස් ඝාතනයක් සිද්ධ වෙලා
තියෙනවා.
අවසාන කරන්නම්. ඒ හින්දා මේ ඝාතනයෙන් මේ වාර්තාවනුව මේ ඝාතන වලින් ආණ්ඩුවට ගැලවෙන්න බැහැ කියන එකත් කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.